ඊළඟට ගරු ගරු බන්දු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කථානායකතුමා මුලාසෙන්ට පැමිණ නැත.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම කථානායකතුමා හිටියනම් හොඳයි. මොකද හේතුව අපි මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේදී මහින්ද චින්තන ඉදිරි දක්වන කියන ජාතික වැඩසටහනේ දැනුම කේන්ද්‍රීය සංවර්ධනය කියලා එක් ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතිකමය සංවර්ධන උපාය මාර්ගයක් තෝරගෙන තිබුණා. ඒ සඳහා මේ ගරු සභාවේ අධ්‍යාපනය සඳහා මේ විතින් විට කියන අඩුපාඩු සියල්ල ඉතාම පළල් ලෙස මේ රටේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු බුද්ධිමතුන් විද්වතුන් විවිධ ක්ෂේත්‍ර දායකත්වයේ යටතේ මගේ සභාපතිත්වයෙන් මේ පාර්ලිමේන්තුවේ පත් කළා කාරක සභාවක්. අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුසාරයෙන් අධ්‍යාපන පනත සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ දේශපාලන මතවාද සම්ප්‍රදාය අගයන් ප්‍රමුඛතා සහ අනාගත දැක්ම පිළිබිඹු කරමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් අපේක්ෂා කරන්න විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ විභාග කොට වාර්තා කිරීමට පත් කරන ලද අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ උපදේශක කාරක සභාව. ඒ කාරක සභාවේ ගරු එස් බී දිසානායක, ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, රවුෆ් හකීම්, ලක්ෂ්මණ යාප අභිවර්ධන, ලසන්ත අලගියවන, නිර්මල කොතලාවල, කබීර් හෂීම්, රංජිත් බද්දුම් බණ්ඩාර, විජයදාස රාජපක්ෂ, රජිත් ප්‍රේමදාස, සිවිශක්ති ආනන්දන්, අකිල විරාජ් කාර්යවසන්, පූජ්‍ය අතුරුදී රත්නහිමි, සිල්වෙත්‍රී ආන්ටින් මැතිතුමා, වෛද්‍ය රුමේෂ් රත්නායක, පී.පී.සේන, ශාන්ත බණ්ඩාර මැතිතුමා, රංග මැතිතුමා, රතිව් විජේසිංහ මැතිතුමා, ගාමිණී විජිත්මුනි සොයිසා, මොහන්ලාල් ග්‍රේරු. මේ කාරක සභාව උදේ දවල් රෑ නැතු උදේ දවල් රැස් වෙලා විශාල වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවට පිළිගැන්වුවා. මේ ප්‍රශ්නවලට සියල්ලට විසඳුම් තියෙන අලුත් අධ්‍යාපන පනතක් ආණ්ඩු වෙනස් වෙන්නේ නැති වෙට ගේන්න කියලා මේ පනත පාර්ලිමේන්තුවට පිළිගන්වලා තියෙනවා. මං ගරු ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව වශයෙන් ඉතා වැදගත් සාක්ෂි ප්‍රමාණයක් මේ උපදේශක කාරක සභාවට දීපු නිසා ඒ සාක්ෂි ප්‍රමාණය මේ පාර්ලිමේන්තුවේ මේ කමිටියේ සභාපතිවරය වශයෙන් මං ඉල්ලා සිටිනවා. මට පොදුවේ රටේ ජාතියේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඒ සාක්ෂි ටික අරගෙන ඒ ටික මුද්‍රණය කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. මොකද මේ කියන අසත්‍ය හා අවිචාරවත්ව දොඩවනව වෙනුවට ඉතා විශාල වැදගත් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව කළේ. එදා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් මේ මැතිවරණ ක්‍රමය පිළිබඳ එවැනි හොඳ වාර්තාවක් තිබුණා. ඒවා දාලිවෙල්ල විකාරරූපී දේවල් කළා. මේක රටට ප්‍රයෝජනෙකුත් නැහැ, පාර්ලිමේන්තුවට ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ නිසා මේ මුද්‍රණය කරලා තියෙන එකට අදාළ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ තියෙන මේ ලිපිගොනු තොරතුරු ටික මට ලබා දෙන්නට යකින ඉල්ලීම රට වෙනුවෙන් මං ඉල්ලා සිටින අතර ඉතා පැහැදිලි ජාතික ප්‍රශ්න දෙකක් ගැන ඉතරයි මං අවධානය යොමු කරන්නේ. මොකද අනිකුත් තියෙන ප්‍රශ්න පිළිබඳ අපේ අනිත් ගරු මන්ත්‍රීතුමාලා කතා කරනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගැටලු පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය රංජිත් රුබේරු මහතා මෙසේ ප්‍රකාශ කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සංවර්ධනයේ විමසීමේදී පෙනී යන්නේ විශේෂයෙන් 48 ලබාගත් දේශපාලන නිදහසට පසුව රටේ අධ්‍යාපනයේ වැදගත් ප්‍රගතිය සිදු වූ බවයි. 50 වසරක අධ්‍යාපනයේ නිසා ඉතා මෑත කාලයක් වනතුරු ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය අන්තර්ජාතික මට්ටමට පැවති අතර අධ්‍යාපන පද්ධතිය ලෝකයේ කිසිදු රටක පැවති අධ්‍යාපන ක්‍රමයට දෙවෙනි නොවූ බවද කිව යුතුය. විශේෂයෙන් සංවර්ධිතයයි කිව හැකි රටවල දක්නට ඇති අධ්‍යාපන ක්‍රමවල ලක්ෂණ සියල්ලම වාගේ ලංකා අධ්‍යාපන පද්ධතියේද දක්නට ලැබුණි. සමහර විට එය තරමක් දුරට හෝ විදේශීය අධ්‍යාපන ක්‍රම අභිමව පැවති බවද පිළිගත යුතුය. එහෙත් අද ඇති ජාතික අධ්‍යාපන ක්‍රමයේ දුර්වලකම් නිසා එය 21 සියවසට යෝග්‍යයි කිය හැකි අධ්‍යාපන පද්ධතියක් යයි පිළිගැනීමට සිටීම අපහසුය.
මේ නිසා ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රමය සාර්ථක සංවිධානයක්දයි විමසා බැලීම වැදගත්තේ. විශේෂයෙන් සාමාන්‍ය පොදු අධ්‍යාපන මට්ටම් පහත බැසීමක් ජාතික විභාග ප්‍රතිඵල අනුව දැකීමට තිබීම මෙම තත්ත්වය තහවුරු වීමට හේතු වී ඇති බව කියලා ඉතා පැහැදිලි මහාචාර්යතුමාගේ අධ්‍යාපනය පිළිබඳ විශ්ලේෂණයක් තියෙනවා. එදා තිබුණ ප්‍රධාන ගැටලුව තමයි ගරු සභාපතිතුමනි විභාග සමත් වෙනවා. අපස පයේ ශිෂ්‍යත්වය සමත් වෙනවා, සාමාන්‍ය පෙළ සමත් වෙනවා, උසස් පෙළ සමත් වෙනවා. විභාගයේ සමත් වෙන අතිමහත් බහුතරය ජීවිතය අසමත් වෙනවා. ජීවිතය අසමත් වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒ දරුවාට අවශ්‍ය කරන නිපුණතාවය, දක්ෂතාවය, හැකියාව, නිර්මාණාත්මක බව ලබා දීම සඳහා අධ්‍යාපන ක්‍රමයක් සකස් වෙලා තිබුණේ නැහැ. මේ වෙනස් කිරීම සඳහා අපි විභාගයේ සමත් එහෙත් ජීවිතය සමත් වෙන දරුවෝ ඇති කිරීම සඳහා අවශ්‍ය කරන යෝජනාවලිය මෙහි ඇතු කරලා තියෙනවා. ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කළා. අපේ රටේ ඉතිහාසයේ පටන් ගත්ත දවසේ ඉඳන් තිබුණේ විද්‍යා, කලා, වාණිජ කියන අංශ තුන විතරයි. මහින්ද රාජපක්ෂ යුගයේදී අපි ආරම්භ කළ තාක්ෂණවේදී විෂය ධාරාව, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව වැනි විෂයන් ආරම්භ කළ අද ලංකාවේ තියෙන ජනප්‍රියම විෂය ධාරාව. ඒ ජනප්‍රියම විෂය ධාරාව වෙන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල 11ක තාක්ෂණ පීඨ ආරම්භ කළා. අපේ ලක්ෂ්මණ ගිරියල්ල මැතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද එතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ අලුතෙන්ම රටේ ඉතිහාසයේ අධ්‍යාපනයේ ගමන් මඟ වෙනස් කරලා ඇති කරපු තාක්ෂණවේදී විෂය ධාරාවෙන් අර තෙමහල් තාක්ෂණික විද්‍යාපීඨ, මහින්දෝදය තාක්ෂණික පීඨ 251ක් හදලා පාසල් 251ට යන්ත්‍ර සූත්‍ර උපකරණ ඇතුව ප්‍රායෝගික පුහුණුවට ලකුණු දෙන ක්‍රමයක් ඇතුව තමයි හැදුවේ. තාම එක උපාධිධාරියෙක්වත් බිහි වෙලා නැහැ. නමුත් විශ්වවිද්‍යාල 11ක දැන් ඔබතුමා යටතේ මුදල් වෙන් කළ තාක්ෂණ පීඨ ඉදිරිමින් පවතිනවා. 2020දී උපාධිධාරියෙක් බිහි වෙනවා. ඒ අධ්‍යාපනයේ වෙනසක් එවැනි උපනූපන් පරම්පරාවලට මීට පස්සේ තුන් දැහැදි පන් දැහැදි උපදින මිනිස්සු මේ රටේ විද්‍යා, කලා, වාණිජ වෙනුවට තාක්ෂණ විෂය ධාරාවක් ඇති කළා. ඒ ඇතිවෙච්ච දේවල් තුල මේ පර්යේෂණ කළ විවිධ ආචාර්ය මහාචාර්යවරු අපි දේශපාලනඥයන්ට වඩා බොහෝ කරුණු කියලා තියෙනවා. අද ඇති වෙලා තියෙන එක ගැටලුවක් මම සඳහන් කරන්න කැමතියි. මේ භාෂා භාවිතය පිළිබඳ අපේ රටේ මේ සියලුම අධ්‍යාපනඥයෝ පර්යේෂණ වලින් කියලා තිබෙන්නේ මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දී යුත්තේ මව් භාෂාවෙන් කියලා පිළිගැනීම තියෙන්නේ. මම මහාචාර්ය රංජිත් රුබේරු මැතිතුමාගේ මේ ලංකාවේ ජාතික අධ්‍යාපන ගැටලු දෙවැනි පිටුව කියවන නූතන අධ්‍යාපන පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ ළමයෙකුට සාර්ථකව ඉගෙනීමට ඉතා යෝග්‍ය මාධ්‍ය තමන්ගේ මව් බසම බවයි. මේ සත්‍යභාවය කවුරුත් පිළිගෙන ඇති අතර දියුණුයයි කිය හැකි භාෂා මාධ්‍යයක් ඇති සෑම රටකම වාගේ ඉගැන්වීම සඳහා යොදාගනු ලබන්නේ එම රටවල භාවිතාවන මව් භාෂාවන් වන අතර එය ලෝකයේ සම්මත රටාව බවට පත්ව තිබේ. යටත් විජිත පාලනයෙන් නිදහස් වූ ආසියාතික, අප්‍රිකානු රටවල් විශේෂයෙන් නිදහසින් පසු අධ්‍යාපන මාධ්‍ය ලෙස තම රටවල මව් බසින් භාවිතා කිරීමට පටන්ගත් අතර එසේ සිදු නොවන්නේ දියුණු වූ මව්බස නොමැති රටවල පමණි. ලංකාවේද ප්‍රධාන මව්බස් දෙකක් වූ සිංහල සහ දෙමළ භාෂා අධ්‍යාපන මාධ්‍යයන් ලෙස භාවිතයෙන් නිදහස ලැබීමෙන් පසුව ක්‍රමානුකූල ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළියෙල වී තිබේ. ලංකා අධ්‍යාපන ක්‍රමයේ ඉගැන්වීමේ භාෂා මාධ්‍ය මව් භාෂාව බවට පත්වීම ඉතාම වැදගත් ප්‍රගතියක් ලෙස සැලකීමට පුළුවන. CWW කන්නංගර මැතිතුමා 1947 කල්කටාවේ පැවැත්වුණු ජගත් සංස්කෘතික සම්මේලනයේ මූලාසනය ගනිමින් මෙහෙම කීවා. මගේ රටේ විශාල හා බලගතු පිරිසක් දිගින් දිගටම ගෙන ගිය ඉතා දැඩි විරෝධතා, නිග්‍රහ කිරීම් සමච්චල් මැද්දේ මගේ රටේ සියලුම ළමයින්ට බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වාත් අපේ ජාතික භාෂාවන්ට හිමිය යුතු තැන ලබා දීමටත් ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය ලබා ගැනීමට මම සමත් වූයෙමි. අධ්‍යාපන කටයුතු හුදෙක් රජයේ වගකීමක් බවට පත් කිරීමත්, එතුමා සියලුම පාසල් රජයේ පරිපාලනයට යටත් කිරීමත් මහත් පරිශ්‍රමයක් දැරිය. ජේ.ඊ. ජයසූරි අධ්‍යාපන මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 1968 මැයි 3 වෙනි දින. දැන් මං ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ තාමත් චක්‍රලේඛන අනුව උගන්වන්න බෑ බාලාංශ පන්තියේ දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනයේ මව් භාෂාවෙන් මිසක් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්න බෑ. හැබැයි පාසල් පද්ධතිය තුල උගන්වනවා. ඒක තහනම්. එහෙම දරුවන්ට ඕනේ ඕනේ විදියට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න බෑ. චක්‍රලේඛන නිකුත් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මම චක්‍රලේඛන දෙක ඔබතුමාගේ ප්‍රයෝජනය සඳහා සභාගත කරනවා. මේ චක්‍රලේඛන දෙකටම අනුව එකේ සිට පහ දක්වා උගන්වන්න බෑ මේ විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන්. මොකද මව් භාෂාවෙන් උගන්වන්න ඕනේ. මව කුස තුලදී දරුවට කියලා දුන්න භාෂාව තුල කුසෙන් එළියට ආපු වෙලේ ඉඳන් දෙතනෙන් කිරි දෙනකොට දරුව හුරතල් කරපු කතා කරපු භාෂාවෙන් තමයි ඒ දරුවගේ චින්තනය පිහිටන්නේ කියන එක මම නෙමෙයි අපි නෙමෙයි යුනෙස්කෝ සංවිධානයේ පවා පිළිගෙන තියෙන පර්යේෂණ වලින් පිළිගෙන තියෙන සත්‍යය. ඒ නිසා තමයි අපේ රටේ මේ ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛන වලින් ප්‍රාථමික අධ්‍යාපනයේ සිංහල නම් සිංහල දෙමළ නම් දෙමළෙන් කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනි වසරේ ඉඳන් ඉංග්‍රීසි උගන්වන්න ඕනේ. පස්වෙනි වසරෙන් පස්සේ හයවෙනි වසරේ ඉඳන් මුළු විෂය නිර්දේශයේම තියෙන විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි හදලා තියෙන්නේ. දැන් මේ හදලා තියෙන එක වෙනස් කරලා ඉංග්‍රීසි මාධ්‍ය කියලා වෙලා දරුවන්ට රටේ දරුවන් පිරිසක් ලෝක අධ්‍යාපන මූලධර්ම වලට පටහැනිව කරගෙන යන මේ පිළිබඳ විශේෂ සොයා බැලීමක් කරලා චක්‍රලේඛන වලට හා නීතියට පටහැනිව කෙන්න දේ නැවැත්වීම සඳහා මැදිහත් වෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ අපෙන් නෙමේ දේශපාලනඥයන්ගෙන් නෙමේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිබඳ අධ්‍යාපනයේ පිළිබඳ මහාචාර්ය ආචාර්යවරු ඉන්නවා රටේ උගත් ඔවුන්ගෙන් උපදෙස් අරන් මේ සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරන්න කැමැතියි. දෙවෙනි කරුණ රජයට පාසල් පවරා ගැනීම. මහාචාර්ය රංජිත් රුබේරු මැතිතුමාගේ කෘතිය තුන්වෙනි පිටුව මම කියවන්නේ පාසල් රජයට පවරා ගැනීම සහ ජනසතු කිරීම 1960 දී සිදුවිය. අධ්‍යාපන විශේෂ විධිවිධාන පනත අංක 5 169 එවකට රජයේ ආධාර ලැබූ පාසල් සියල්ලම වාගේ රජයේ පාලනයට යටත් විය. 1961 අංක 8 දරන අතිරේක විධිවිධාන අධ්‍යාපන පනත මගින් එම් පාසල් ගොඩනැගිලි ඉරකඩන් ජනසතු කිරීම නිසා ජාතික අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය වූ පාසල් පද්ධතියක් ඇති කිරීමට හැකි විය. එම පාසල් සියල්ලම නිදහස් අධ්‍යාපනයේ සපේන පාසල් වූ අතර එතෙක් භාවිතා වූ පාසල් ගාස්තු අය කිරීමද අහෝසි විය. මෙම සංවිධානයේ යෙන් වෙනස් වූයේ රජයට පවරා ගැනීමට විරුද්ධ වූ පාසල් ස්වල්පයක් පමණි. එහෙත් එම පාසල් වලට ගාස්තු අය කිරීම තහනම් වූ අතර ඒවායේ සපේන අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ විය යුතු බවද නීතිගත විය යුතු විය. ඒ නිසා පාසල් ගාස්තුවක් අය නොකරන පෞද්ගලික පාසල් ලෙස හැඳින්විනි. පාසල් ගාස්තු අය නොකර ඒ සමගම රජයේ ආධාර නොලබන මෙම විශේෂ ගණයේ පාසල් ආරම්භයේදී සෑහෙන ප්‍රමාණයක් තිබූ නමුත් කල්යාමේදී ඒවා අධික කොටස රජයේ පාසල් ක්‍රමයට ඇතුල් විය. 44 නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුල් නොවු පාසල් 15ක් පමණ ඇත. මෙම පාසල් වල පාලනය පුද්ගලික පාලනයක් වූ අතර එම පාසල් වල පාසල් ගාස්තු අය කිරීමේ අයිතියද 44 වර්ෂයේ ලැබුණ නිසා ලංකාවේ පාසල් ක්‍රමයේ පුද්ගලික පාසල් ලෙස හැඳින්වෙන මෙම පාසල් සංඛ්‍යාව සුළුවත් රජයේ පාසල් සමග රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූලව පාලනය වේ. එම නිසා ලංකාවේ ජාතික පාසල් ක්‍රමයට රජයේ පාසල් මෙන්ම පුද්ගලික සංවිධාන යටතේ වන පෞද්ගලික පාසල් කුඩා සංඛ්‍යාවක්ද අයත් වේ.
ඔබතුමාට තමයි විනාඩි 2ක් තියෙනවා.
හරි වැඩේනේ. දැන් මේකේ දැන් මේ අය කරන ගාස්තු පිළිබඳ මම දැනුම් දෙනවා. මේ පුද්ගලික පාසල් වල නෑ විනාඩි 25ක් මට තියෙනවා. නෑ 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 ජෙරාඩ් ෆර්නැන්ඩෝපුල් ඒ මැතිනියගේ විනාඩි 8ක් තියෙනවා. එතකොට මගේ 12ට ඒ යට එකතු වෙච්චාම 20යි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ විනාඩි 5ක් දීලා තියෙනවා 25යි. 25ක් ගිහිල්ලා තියෙනවද? 25යි.
නෑ 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 ගරු මම
නෑ නෑ නෙමෙයි නෑ මම ඉතින් මේ ගිහිල්ලි වෙලා හදාගෙන ආපු එකනේ. ඔබතුමා කොහොමද එහෙම නෑ නෑ කියන්නේ?
නෑ කියන්නේ මම මගේ ලයිස්ට් එක එහෙම නැති නිසා.
නෑ හරි හොඳයි. කේන්ති ගන්න එපා මගේ රත්තරන්. මේ මොකද්ද? එහෙම හදාගෙන ඇවිල්ලා
එහෙම එහෙම වෙනස් කරලා තියෙනවා අපි බලන්නම් ඒක නෝට් කරලා දැනුම් දෙන්න. මගේ ලේඛන එහෙම
කරා. ඇලුවේ නැත්තම්
හරි හරි.
නායකතුමනි මම මේ හිටපු අධ්‍යාපන මැතිතුමනි ඔබතුමා දන්නවනේ.
මම දන්නවා මම දන්නවා. මට ගෞරවයක් තියෙනවා අපේ.
මම වැදගත් කරුණක් මේ කියන්නේ.
හරි.
මේ ජාත්‍යන්තර පාසල් මුදල් අය කිරීම පිළිබඳ ද OCC School of Colombo පළවත්ත ඇතුල් වීමේ ගාස්තු එකවර පළ පාසලේ 360,000යි අනිකු ශ්‍රේණි 14,40,000යි ඇතුල් වීමේ ගාස්තුව වසරකට අවුරුද්දකට වාර දෙකයි පෙර පාසල් 8,46,000යි එකේ සිට 5 දක්වා 13,23,000යි 6 සිට 8 දක්වා 16,02,000යි 9 සිට 11 දක්වා 16,92,000යි 12 ශ්‍රේණිය 19,80,000යි ඊළඟට මගේ ළඟ තියෙනවා බ්‍රිතාන්‍ය පාසල කොළඹ එල්සබන් මෙහා පාසල මේ ඔක්කොමගේ ගාස්තු ලයිස්තුව මම ඇතුල් කරන්න මෙතනට මොකද මේ මේක ගැන අපේ කිසි විරුද්ධයක් නැහැ ඒක ජාත්‍යන්තර පාසලයි ඒක බිස්නස් එකක් ඉන්ටර්නැෂනල් ස්කූල් ඒගොල්ලන්ට මේ භාෂා ප්‍රශ්නයක් නැහැ ඕනේ භාෂාවකින් කරන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය නැහැ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඔබතුමාට මේ රටේ බාර දීලා තියෙන්නේ අපේ රටේ දරුවෝ 144,000 ගුරුවරු 263,000 පාසල් 11,000 පිරිවෙන් හා පුද්ගලික පාසලුත් එක්ක ඒ ටික පිළිබඳ වගකීමයි අධ්‍යාපන අමාත්‍යාංශය දරන්නේ මහජනයාගේ බදු මුදලින් ඒක දරන්නේ එහෙම පාසල් මුදල් අයකරණයව පටන් ගන්න ඉඩ දෙනවා කියන්නේ මේ රටේ අතිමහත් බහුතර දරුවන්ට කරන්න තියෙන විශාලම අපරාධය කියලා තමයි මම දකින්නේ. ගරු ලක්ෂ්මන් ගිරියල් මැතිතුමනි දැන් වැලි කැටේ ඉඳන් අලුතෙන්
ගරු ඇමතුමා
මේ කාර්යසභා අවස්ථාව නිසා ඇත්ත වශයෙන්ම ගරු හිටපු අමාත්‍යතුමනි මේක මම පටන් ගත්තේ ගන්නේ මේ ඔබතුමාගේ කාලේ තමයි අර පෞද්ගලික පාසල් වල ශාඛාවලට ගුරුවරුන්ට ගෙවන්න මේ ප්‍රධාන ශාඛාවට ගුරුවරුන්ට ගෙවන්න මේ පත්කලදී මම මේක ඔඩිට් ප්‍රශ්නයක් වෙන හින්දා මම නිත්‍යානුකූල කරපෙක් කරේ ඔබතුමාත් කැබිනට් පත්‍රිකාවකුත් දාලා තියෙනවා මේක
කරන්නේ නෑ 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 මම මේ කැබිනට් පත්‍රිකා සියල්ල මම දැන් සභාගත කරනවා සභාගත කළ ලෙවල් එක කරව සභාපතිතුමනි මම මේක පොත් වශයෙන් අච්චු ගන්නවා මොකද කතා කරන එක හුළඟ යනවා හැන්සඩ් එක රටේ ජනතාව කියවන්නේ කියවන්නේ නැති වෙච්චාම ලිඛිත නැති දේ ඕනෙම දෙයක් කියලා වෙලෙ එක හරවන්න පුළුවන් දැන් මෙතුමන්ලා මම සභාගත කරනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය ගුරු සංගම් වල ඉන්න කවුද මහත්තේ මහින්දෝදේ පාසල් දා හදනකොට මම රුපියල් ලක්ෂ මිලියනය බැගින් මිලියන දහසක් පාර්ලිමේන්තුවේ මගේ තියෙන ගිණුමේ තියෙනවා කියලා මේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අල්ලස්සා දූෂණ කොමිසමට ගිහිල්ලා මේ පරීක්ෂා ඔක්කොම කරලා මේ රටේ ජාතික වීරයෙක් වෙන කුමාරතුංග මුනිදාසයන්ගේ පොත් අධ්‍යාපන අමාත්‍යාංශයට මිලදී ගත්තාම එතුමගේ මුණුබොරෙක් ඉන්නවා මේ ගෙවිදු කුමාරතුංග එයාවත් අරන් ගිහිල්ලා බංකුවේ තියලා ප්‍රශ්න කළා ඒ විතරක් නෙමේ ලංකාවේ ඉන්න සියලුම පොත් සාප්පු අයිතිකාරයන්ගෙන් මීට වඩා වැඩියෙන් කොමිස් දෙනවද කියලා ප්‍රශ්න කළා මේ අමාත්‍යාංශයේ ලිපිකරුවෝ කම්කරුවෝ මේ ගණකාධිකාරීවරු ලේකම්වරු දවස ගානේ ගෙනිහිල්ලා ගෙනිහිල්ලා අඩුවෙල උසාවියේ බී වාර්තාවකුත් දාලා තිබුණා මේ මොකද්ද මේ මුදල් සත පහක් හරි හොරකම් කළාද කියලා කෑම පාර්සලයකට හරි කොමිස් මුදලක් හරි මගේ සංසාර ගමනේදී කිසි දවසක් අරන් නැතුව ඒ හා පිළිබඳව උසාවි නියෝග හා ඒවට ගෙවීම් කිරීම පිළිබඳ වාර්තාව මම සභාගත කරනවා මොකටද දන්නව සභාගත කරන්නේ සභාගත කළාට පස්සේ මේක පබ්ලික් ඩොකියුමන්ට් එකක් වෙනවා ඊට පස්සේ මම ඒක අච්චු ගන්නවා ඒ නිසා මම කවදාක්වත් මේ රටේ අධ්‍යාපනයේ පුද්ගලීකරණය කරන්න අබ්බම තුන් හිතකින්වත් සම්බන්ධ වෙලා නැහැ එතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා මේ ආධාර ලැබෙන පුද්ගලික පාසල් වලට ශාකා පාසල් පාබැගින් පිටවන්න පුළුවන් කියලා කොහමද මේකට ලැබුවාම සාමාන්‍යයෙන් සභාපතිතුමනි මේ දවස්වල මොන්ටිසෝරි එකත් රුපියල් 8000ක් විතර මාසෙකට ගන්නවා 20000 ගන්න මොන්ටිසෝරි තියෙනවා 10000ක් මාසෙකට ගත්තොත් දැන් ළමයි 7000ක් ඉන්න පාසලක් අරන් හොඳ ඩිස්ත්‍රික් එකට මේ ජාවාරම් කරුව පිරිසකට ඕනෙකම තිබුණා මට මේ මේ කුමන්ත්‍රණයේ වෙච්ච ආකාරය ගැන පැය දෙකක් විතර තියෙනවා නම් මම ඒ කුමන්ත්‍රණය කියලා දෙනවා මේ මට දැන් ඒ කුමන්ත්‍රණය කියන්න බෑ මම ප්‍රසිද්ධ ඈ ඔක්තෝබර් 20 කුමන්ත්‍රණය මේ අධ්‍යාපනයේ පුද්ගලීකරණයේ ජාවාරම් කරුවන්ගේ කුමන්ත්‍රණය ජාවාරම් කරුව ඇවිල්ලා කිව්වේ චුට්ටක් කියන මට ඔබතුමාගේ වෙලාව දෙනවනම් මං කියනවා කුමන්ත්‍රණයට කොහමද මාව අල්ලන්න හැදුවේ කියලා. මේ ජාත්‍යන්තර පාසල් වල ළමයිට ආගම උගන්වන්න නැහැ කිව්වා. ඊළඟට ඉතිහාසය උගන්වන්න නැහැ කිව්වා. ඊළඟට සිංහල උගන්වන්න නැහැ කිව්වා. ඉල්ල අපේ ජනාධිපතිතුමාට දුන්නා ව්‍යාපාරික ප්‍රජාව ඉන්න පතාක යෝධය ටිකක් ලනුවක් අනිවාර්යෙන් මේක කරන්න කියලා ජාත්‍යන්තර පාසල් වලට දාන්න කියලා. බැලුවම අපේ ජනාධිපතිතුමා සංවේදී මිනිස්යානේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගම උගන්වන්නත් ඊළඟට භාෂාව උගන්වන්නත් අපේ රටේ ඉතිහාසය දැනගන්නත් එතුමට තියෙන බලවත් කැමැත්ත නිසා එතුමා මට කිව්වා මේක කරන්න. කරලි වෙල්ල ජාත්‍යන්තර පාසල් වලට උගන්වන්න කියන්න කියලා. අනේ කැබිනට් පත්‍රිකාවක් හදන්න කිව්වහම මේකට අපේ නිලධාරි මහත්තුරු අන්න කැබිනට් පත්‍රිකාව අස්සේ ගහලා දුන්නා. මේ 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 ක්‍රියාත්මක කරවීම සඳහා 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා පනතේ 25 වෙනි වගන්තිය සංශෝධනය කළ යුතුය කියලා මහත් මෝඩයාසේ මේකට අස්සම් කරලා දුන්නට පස්සේ මම ඔක්කොම කියවලා අස්සම් කරන්නේ. ඊට පස්සේ මං ගිහලා බැලුවාම මට නුවර පැත්තේ ඉන්න වැදගත් අධ්‍යාපන මහත්මිය ගෙදරට ඇවිල්ලා මගෙන් ඇහුවා ඔබතුමා මේ කරපු අපරාධය මොකද්ද? මට ටිකක් කේන්ති ගියා සබබතුමනි. මං ඇහුවා මං එහෙම අපරාධයක් කවදාවත් කාටවත් කළා නැහැ නෑ. ඔබතුමා කරලා තියෙන අපරාධය 61 උපකෘත පාඨශාලා පනති 25 අයන්න වගන්ති යටතේ ලංකාවේ අවුරුදු 5-14 අතර කිසි කෙනෙක්ට පාසල් පිටවන්න බෑ. ඔබතුමා කරන විදිහට 25 වගන්තිය වෙනස් කරපු ගමන් ලී මඩු ගරාජ් ඕනේ තැනක ඕනේ කෙනෙකුට පාසල් පටන් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ තමුන්නාසිරි විතරක් නෙමෙයි දරුවන්ටත් මේක පරිසම් දෙනවා කියලා මේ මිනිස්සු මට මූණට ඇවිල්ලා කිව්වා. මම ඒකම ආපහු ඇවිල්ලා මේක කියෙව්වා අමාත්‍යාංශයට. මම එහෙම එකක් කරලා ලියලා තියෙනවද කියලා බැලුවම තියෙනවනේ 25 වගන්තිය. මම ඒකම අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් ගෙනල්ලා ඇහුවා කවුද මේක ලිව්වේ කියලා මට කියන්න කියලා. කිව්වෙම නැහැ. මම මේ සභාවට කියන්නේ නැති එකක් තියෙනවා නිලධාරින් නෙමෙයි ලියෝපු එක්කෙනා කවුද කියලා. ඒක මම පස්සේ දවසක පොතක ලියලා තියන්නම් මැරෙන්න ඉස්සෙල්ලා කවුද කියලා. දැන් කියන එක හොඳ නැහැ. එහෙම මම ආපහු කැබිනට් පත්‍රිකාව වෙනස් කළා. අර ජාත්‍යන්තර පාසල් වල මේ මව් භාෂාව මේ මොකද්ද දරුවගේ මව් භාෂාව ආගම ඉතිහාසය උගන්වන්නේ කියලා නියෝගය වෙන එකක් යටතේ ගැසට් කරනවා කියලා තමයි ආපහු කැබිනට් පත්‍රිකාව වෙනස් කළේ. හැබැයි කිසි ජාත්‍යන්තර පාසලක් ඒක කළේ නැහැ. මොකද ජාත්‍යන්තර පාසල් පාලනය කරන්න අපිට අයිතියක් නැහැ. එම පාලනය කරන්න නම් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමන කොමිසමක් දාන්න, විදුලි සංදේශ නියාමන කොමිසම, බස් ගාස්තු නියාමන කොමිසම වගේ කොමිසමක් දාන්න ඕනේ. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති වැඩක් නෙමෙයි. මෙතුම කරේ දැන් මේ පෞද්ගලික පාසල් වලට පහ ගානේ පෞද්ගලික පාසල් 80ක් තියෙනවා. පාසල් 400ක් අරිනවා. පාසල් 400ක් ඇරියොත් මේකෙන් ඉතරම් මම පැහැදිලි කරනවා. ළමයි 7000ක් ඉන්නවා නම් පාසලේ ලොකු දෙවැන්ත පාසලක්. අර ඒ කුමන්ත්‍රණ කරු වංගේ තිබුණ අරමුණ ඒකයි. රුපියල් 10000 ගානේ ගත්තාම මිලියන 70යි මාසික ආදායම. මාසික මිලියන 70න් ඔය 7000කට උගන්වන්න ගුරුවරු 280ක් හිටියාම ඇති, 300ක් හිටියාම හොඳටම ඇති. 50000 ගානේ වැටුප් ගෙව්වා මිලියන 15යි යන්නේ. සුද්ධ ලාභයේ වැටුප් අඩු කළාම එන ගාණෙන් මිලියන 55යි. තව පහක් වියදම් කරනවා ක්‍රිකට්, ස්විමින්, මියුසික්, ඩාන්සින් මේවට තව පහක් දානවා. සුද්ධ ලාභයේ බිලියන 50යි. මිලියන 50යි. මිලියන 50 ගානේ අවුරුද්දට මිලියන 600යි. අවුරුද්දකට මිලියන 600යි ලාභේ. 600 ගානේ දිස්ත්‍රික්ක 25ට ඉස්කෝල 25ක් ඇරියාම මිලියන 15000යි ලාභේ. බිලියන 15යි. 30ක් ඇරියොත් බිලියන 30යි. ණයට නෑ, අත් පිට ඉතරයි ලෝකයේ තියෙන හොඳම ව්‍යාපාරය. මොකද මට ව්‍යාපාරයේ තේරෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. මම ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධියේ පන්ති සාමාර්ථියක් තියෙන උපාධිධාරියෙක්. ඉතින් ඒක නිසා මේ බිස්නස් එක කරන්න හැටි ගැන කවුරුත් උගන්වන්න යන්න ඕනේ අපිට. ඒක කරවන්න තමයි අර පනත ජාවාරම් කරුවෝ ටික හැදුවේ. මේ ලංකාව පුරා හොඳ දෙවන්ත පරිමාණයේ පාසල් 25.
විනාඩි 2යි ඔබ තමයි තියෙන්නේ දැන්.
මෙහෙම 25ක් හදාගත්තොත් එදාට දෙමෝපිය ඉඩම් විකුණලා හරි මේවට දානවා. ඒක වෙන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමාජ සාධාරණයක් වෙන්නේ ඇති හැකියාවට විතරයි අධ්‍යාපනයේ තියෙන දැනටත් එහෙමයි අපි මේ කරන්නේ බොරුවක් අපි ඇත්ත කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ අපේ ළමයි අපි බේරගන්නෝ අපේ තියා ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ව ළඟම පාසල හොඳම පාසල කියලා ළමයි දාන්නේ අපි අපේ ළමයි ටික හොඳ පාසල් වලට දාගන්නෝ අපි අපේ ළමයිට අධ්‍යාපනය දෙනවා අපේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරක් Sunday Times වෙනම තියෙන අධ්‍යාපන අතිරේකයක්. අද ළමයි අපේ ළමයව අපි ඇඩ්වාන්ස් ලෙවල් කරනවා මරවනවා. ඊට පස්සේ මේ අවුරුද්දක් විතර ප්‍රතිඵල එනකන් තියෙනවා විශ්වවිද්‍යාලයට යවනවා. ඒ අතර ඇති හැකි අය තියෙනවා නම් අද සාමාන්‍ය පෙළ විතරයි ඉගෙන ගන්න. සාමාන්‍ය පෙළින් සල්ලි දුන්න විශ්වවිද්‍යාලයකට ගියා පිටරට ගත්ත ඩිප්ලෝමා එක තව අවුරුදු 3යි උපාධියක තව අවුරුදු 21ක් වෙනකොට වෙන්න තියෙන ටික ඉවර වෙලා අවුරුදු 23ේදී PhD කරලා ඉවර කරတဲ့ කී සල්ලි විතරයි ඕනේ. ඒ සඳහා ඒවක් කියන්නේත් නැහැ. මොකද කියන්නේ නැත්තේ? ඒක දැනගත්තොත් රටේ මිනිස්සු අපි මේ ජනතාවට කන්න බොරුව තේරෙනවා. එනිසා ඇත්තටම මේ අධ්‍යාපනය හදන්න ඕන නම් මේ සඳහා අපි සියලු දෙනා මේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. සුපිරි ගණේ. අර මම හදපු මහින්ද රාජපක්ෂේ. එහෙම නැත්නම් මාතර මහින්ද රාජපක්ෂේ වගේ. අපි දිස්ත්‍රික්ක 25ට 25ක් හදන්න හිටියේ. 225ට 225ම නන්දාලා දෙන්න. එක අවුරුද්දක් පාසල් 225යි. දෙවැනි අවුරුද්ද දෙන්න තව 225ක් හදන්න කියන්නේ හකීම් ඇමෙතුමාට කියන්නේ එයාගේ පැත්තේ තමුන්ට ඕනේ විදිහට හොඳ පාසල හදන්න සල්ලි ටික වෙන් කරලා අවුරුදු පාට පහක් හදන්න කියලා. මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. ද්විතීයික පාසල් ටික මන්ත්‍රීලට බාර දෙන්න. එයාගේ නම දැම්මට කමක් නැහැ. මොකද රූපං ජීර්ති මජ්ජානං නාමගොත්තං නජීර්ති කියලා බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. අර නම හරි කිය කිය බැන බැන හරි කොල්ලෝ යයි. මේ නිකන් මේ සරුව පිත්තල වැඩ කරන්නේ නැතුව ඇත්තටම මේක පුද්ගලීකරණය කරන්න එපා. ගාස්තු අය කරන පුද්ගලික පාසල් වලට ඉඩ දෙන්න එපා. හැම පාසලක්ම හැම පළාතකම සිංහල දෙමළ මුස්ලිම් මොන ආගමකට අයිති වුණත් ආගම් මත බෙදන්න එපා. ජාතින් මත බෙදන්න එපා. මොකද තවරාන දුන්න.
ඔබතුමා කතාව අවසන් කරන්න අවශ්‍යයි.
මේකින් අවසන් කරනවා. මගේ මේ ලිපිකුණු 60 උට අමාරක් තියෙනවා. මම ඒ ටික සභාගත කරනවා. මොකද සභාගත කරන්නේ පබ්ලික් ડોකියුමන්ට් උන ගමන් මම මේ ටික අච්චු ගන්නවා ඔක්කොම. මේ අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්නේ මෙහෙම කළොත් අනුමත පුද්ගලික පාසල් වලට පාසල් 400ක් අරින්න දුන්නොත් රජයට පවරා දුන්න ආනන්දේ රාජකීය විද්‍යාලය විශාඛා විද්‍යාලය ඊළඟට මහනුවර ධර්මරාජේ ගාල්ල මහින්දේ ඒවා පවරා දීපු නිසා ඒගොල්ලන්ට ශාඛා අරින්න බෑ පවර ආණ්ඩුවට දීපු නිසා නොදීපු නිසා පහ ගානේ අරින්න පුළුවන් කියන එක මාම අසාධාරණයක්. ඒ නිසා මේ පුද්ගලීකරණ වැඩපිළිවෙල ඊළඟට එන්නේ ඔබතුමාට කියලාත් 25 වගන්තිය අර කට්ටියම ඇවිල්ලා යයි. ඊටාම ප්‍රවේශම් විය යුතු නිලධාරීන් කීප දෙනෙක් ඔබතුමා ළඟ ඉන්නවා. අපි එලවලා දාපු මේ වැඩේ කළොත් ඒ අයගේ දරුවන්ගේ ඒ අයට විතරක් නෙමෙයි දරුවන්ටත් මේක පරිසම් දෙනවා. මොකද හේතුව මේ ඇමතිවරයාට ඇමතිවරුන්ට ලනු දෙන්න
ඔබතුමා දැන් කතා අවසන් කරන්න අවශ්‍යයි කරුවා
මම ඒ නිසා ඔබතුමා ප්‍රවේශම් වෙන්න ඔබතුමා අපි දේශපාලනය කරලානේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතුලේ ඔබතුමාගේ මස්සින මම කිසිම දේශපාලනයක් බලන්නේ නැතුව අමාත්‍යාංශයේ ඇතුලේ අවශ්‍ය සියලුම දේවල් දුන්න අපි දේශපාලනය කරේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතුලේ කවදාක්වත් ඒ නිසා මේ අද විදුහල්පතිවරු සීසීකට මාරු කරන්න යනවා රාජකීය විද්‍යාලයට පවා දේශපාලන හිංචය යොදාන්න යන ක්‍රමය වෙනස් කරලා අර උපදේ චක්‍රලේකන ප්‍රකාරව
ගරු ඇමතුමා හැබැයි මට කාලය දෙන්න නම් පුළුවන් කමක් නැහැ මීට වඩා
ඒ නිසා
මේ කාලේ අරගෙන හරි
ප්‍රතිවරු චක්‍රලේකනට අනුවපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා සුදුසු
ගරු ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානතුමනේ සම්පූර්ණ අසත්‍යයක් මේ දේශපාලන හිංචයු දාන්න යනවා කියන එක ඇත්ත වශයෙන්ම මේ වේලස්සන උනේ එහෙම තමයි අපි
කියන්නේ
අහන්න පුතුමා විනාඩියක්
මම දේශපාලනයට දාපු එක්කෙනෙක් කියන්න පුළුවන් නම් මට
නෑ මොකද
මම දේශපාලන හේතු මත
නෑ මම කියන්නේ ඔබතුමා දැන් පළාත්වල එහෙම ගොඩක් කියලා උපන් ගන්න ඔබතුමාගේ හොඳ අදහස් තිබුණා හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මේ රාජ්‍ය සේවා කොමිසම දුන්න ගයිඩ්ලයින් එක අනුව ඒ ක්‍රමවේද වලට මේ සම්මුඛ පරීක්ෂණ කරලා තමයි මේ අර විදුහල්පතිවරු පත් කරන්න මේ අවශ්‍ය නිර්දේශ දුන්නේ අපේ මේකක් උඩ නෙමෙයි ඇත්ත වශයෙන්ම කියනවා නම් ප්‍රධාන මේ පාසල් වල අපි විසින් මේ අනුයුක්ත කරපුවායි පවන්නේ වෙනස් වෙනවා මේ ක්‍රමවේදය
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමා අවසන් කරන කාරණා කළා
ඒක නිසා නිවැරදි කරලා නැවත ඉල්ලුම් පත්‍ර කැඳවලා මේ හරියට සම්මුඛ පරීක්ෂණය කරලා පුද්ගලික හිතවත්කම් බලන්න නැතුව දක්ෂතාවයේ කුසලතාවයේ හැකියාව මත හොඳ පාසල් ටික කඩාවැටෙන්න නැතුව අවශ්‍ය මේ ජාතික පාසල් පද්ධතිය රැක ගැනීම සඳහා මැදිහත් වෙන්න ඒ රැක ගැනීම සඳහා වෙන
දෙයකදී අපි කරුමැදිතුමා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි Honorable Rauf Hakim, you will take 10 minutes of your time in the morning.
No, 15 first. In the
morning. Right, okay. Thank you.
Honorable Deputy Speaker, Bismillah Rahman Rahim. The Ape Hitapu Adhyapana Mathya Dostara Bandula Gunawadana Shuringe Passe Mata Kathakaran Labima Bhagya Kota Salakanawa Mode Etumage Kathave Sampurna Etuma Me නම් දරූ ගුරුවරයෙක් හැටියට විශ්වවිද්‍යාල පද්ධතිය අනුව කරපු ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම හිතුවා එතුමා විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ යමක් කියයි කියලා නමුත් මුකුත් කතා කරේ නැහැ. නමුත් මම මේ පිළිබඳව එතුමාත් ඉන්න වෙලේ මේ අපි අපේ ආණ්ඩු කාලේ කරලා තියෙන පරිවර්තනීය වෙනස්කම් විශේෂයෙන්ම විප්ලවීය වෙනස්කම් කියලාත් කියන්න පුළුවන් මේ ශාස්ත්‍රයේ අපි ආයෝජනය කරලා තියෙන මුදල් දිහා බැලුවහම මම මෙතන 2011 ඉඳලා 2014 වෙනකන් සසඳද්දී ඒ ආණ්ඩු කාලේ බිලියන 104.961ක් වියදම් කරලා තිබෙනවා ඒ අවුරුදු පහක කාල සීමාව තුළ ඒ වගේම අපේ ආණ්ඩු කාල සීමාව තුළ 2015 ඉඳලා 2018 වෙනකන් දැනටම බිලියන 202956ක් අපි වේදන් කළද දෙගුණයක් මන්ත්‍රීතුමනි ඒ ඔබතුමන්ලගේ ආණ්ඩු කාලයට වඩා දෙගුණයක් මේ ශාස්ත්‍රයේ අපි ආයෝජනය කළ තියෙන එක මම පෙන්වන්න කරන්න වෙන මොකුත් නෙවෙයි ඒකේ බන් බලනකොට now just look at this expenditure now ඔය තාක්ෂණ විද්‍යාපීඨ හරි ඔබතුමන්ලා පටන් ගත්ත දෙයක් අපි දැන් ඉදිරියට ගෙනියනවා මේකේ එතන ප්‍රතිපත්ති වෙනසක් නැහැ නමුත් ඒ මේ ගුණාත්මකව no I have very limited time නෝ මාත් කෙටි කාලයක් ආණ්ඩුවේ හිටියා ඊට පස්සේ තමයි ඉතින් එපා වෙලා අපි මේ ඒ ආණ්ඩුවෙන් ඉවත් වුනේ හරි ඒක මේ මම මේ කියන්න යන්නේ බලන්න සී ඩිපුටි ස්පීකර් now between 2011 and 2014 recurrent expenditure is 68 billion but between 2015 and 2018 it rose up to 124 billion it's almost 83% increase in recurrent alone capital expenditure Between 2011 and 2014 is 36 billion as against the expenditure of 77 billion between 2015 and 2018 which is an 114% increase. So overall we have invested in the higher education sector 93% more than the earlier regime's period. I mean this is the difference in the investment in this sector but having invested that let me also very briefly tell you that we have in our system 15 universities and 18 institutes and 3 campuses and in the non-state sector 20 institutes have been granted degree awarding status several private institutions offer foreign degrees as well but in this situation now I am also glad to say this let me say that because since this is a matter of pride for us while the eastern province enjoyed the privilege of having two universities eastern university and southeastern university due to the conflict in the northern province the northern province had only one university that is the university of Jaffna I'm happy to announce today that the establishment of the second university at the location of the Vavuniya campus titled University of Vanni has been now done and the gazette will be released shortly gaurava prathi sabha navarile nangal vanni peedathai yalpana palgale kalagathin vanni peedathai இன்னும் ஓரிரு கிழமைகளில் ஒரு பல்கலைக்கழகமாக நாங்கள் வர்த்தமானி மூலம் பிரகடனம் செய்வதற்கு தீர்மானித்திருக்கிறோம் என்பதை மிக மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். மிஸ்டர் டெபுட்டி ஸ்பீக்கர், ஹை குவாலிட்டி யூனிவர்சிட்டி எஜுகேஷன் இஸ் எ மேக்னட் ஃபார் நேஷன் பில்டிங் அண்ட் வி எக்ஸ்பெக்ட் தி யூனிவர்சிட்டிஸ் டு அர்ஜென்ட்லி அட்ரஸ் தி இஷ்யூ ஆஃப் ஸ்கில்ஸ் மிஸ்மேட்ச் ஸ்பெஷலி இன் தி ஃபீல்ட் ஆஃப் ஹியூமானிட்டிஸ் அண்ட் சோஷியல் சயின்சஸ் விச் கான்ஸ்டிடியூட் அபவுட் 30% ஆஃப் யூனிவர்சிட்டி இன்டேக். Universities have responded positively to this call, and with the AHEAD project of the World Bank, all 15 state universities have won a competitive block grant of rupees 100 million each for each major restructuring of the curricula, syllabi, teaching learning activities and evaluation systems. I will be handing over these awards on the 24th of March 2019. Then I must also talk about the some of the changes that have taken place in some other areas, particularly the the quality assurance in higher education sector. A process driven quality assurance system is already in existence in the state universities under the quality assurance division of the universities grants commission. A sustainable grading system in QA is in operation for state universities. However, we have recognized some deficiencies in the quality assurance and accreditation process in the higher education system in Sri Lanka, especially in non-state higher educational system. To address this issue, which has a national impact, I am happy to inform you that a long-awaited bill to establish an independent quality assurance and accreditation commission for both state and non-state higher education system is about to be submitted. Rather, we have already submitted paper now. Next week I'll submit the cabinet paper, and we will bring the bill to parliament within the coming weeks. The necessary legal framework is already completed, legal draftsman and the office of the attorney general. The bill is expected to transform the quality of higher education landscape in Sri Lanka. In this context of quality assurance in higher education, I'm also pleased to inform you that all global quality assurance agencies are going to be in Sri Lanka from 25th to 30th of March 2019 to have their biannual global conferences in quality assurance in higher education. That's a matter of pride for all of us. We're able to bring a large number of delegates to attend these conferences. I wish to deal with a few important aspects of challenges that we face in the higher education sector, particularly Niyojya Kathanayakathumani, Mama dan sandaham karapu karanawalata amatharawa visheshamma mahapala shishyathwa bara aramudale weda piliwala pilibandawa katha karaddi 2015 mai masa sita rajaye dayakathwaya rupiyal 350 sita 2450 දක්වා රුපියල් 2150ක් පමණ වැඩි කර ඒ වගේම මහපොළ ආරම්භදලේ දායකත්වය 2150 සිට රුපියල් 400 දක්වා වැඩි කර අපි ඒ අනුව මුළු වැඩි කිරීම 2500කින් වැඩි කරලා ශිෂ්‍යයෙකුට දැනට අපි රුපියල් 5000ක් වැනි ප්‍රමාණයක් අපි ලබා දෙනවා මහපොළ ශිෂ්‍යත්වය ආරම්භද සඳහා මේ තුලින් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න සිසුන් සංඛ්‍යාවේ හරි අඩකට මේ ශිෂ්‍යත්ව මගින් අපි ශිෂ්‍යත්ව ලබා දෙන ක්‍රමයක් දැන් හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම කිසි කෙනෙකුට අඩුවක් නොවි ඒ වගේම බර්සරිස් හරහත් අපි ඒකට සමානව තවත් පිරිසකට ලබා දෙමින් මුළුමනින්ම අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ අවශ්‍ය සිසුන්ට ඒ ශිෂ්‍යත්ව අරමුදලින් අපි ඒ පාසකම් ලබා දීලා තියෙනවා කියන එක මම පෙන්වන්න කැමති. ඒ වගේම I would like to also deal with another important aspect. දැන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශයේ වර්ධනය පිළිබඳවත් මම මෙතන සඳහන් කළ යුතු තිබෙනවා නියෝජ්‍ය කතානායකතුමනි 2018 වර්ෂය වන විට අභ්‍යන්තර බාහිර සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් සිසු සිසුවන්ද ඇතුළත්ව සමස්ත රාජ්‍ය උසස් අධ්‍යාපන පද්ධතියේ අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා ලියාපදිංචි වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 520,050ක් එය 2017 වර්ෂයට සාපේක්ෂව සැසඳීමේදී 2018 වර්ෂයේදී සිසුන් 19267ක වර්ධනයක් සිදු වී තිබෙනවා. මෙම සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඉසෙට්ස්කෝ ආයතනය මත පදනම්ව තෝරාගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ගේ ව්‍යාපාරින්තිව සිටින සිසුන් සංඛ්‍යාව 91,416. ඒ වගේම මට සඳහන් කරන්න සිදු වෙනවා, විශේෂයෙන්ම දැන් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කිරීම පිළිබඳව අපේ මේ කාල සීමාව තුළදී අරන් තියෙන වර්ධනීය පියවර කීපයක් පිළිබඳව මේ අපේ නියෝජ්‍ය කතානායකතුමනි, වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා මේ වන විට නව ක්‍රියාමාර්ග රැසක් රජයේ විසින් ගනු ලැබ ඇති අතර දැනට පවතින වෛද්‍ය පීඨ 8කට අමතරව 2017 වර්ෂයේදී ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයද 2019 වර්ෂයේදී ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයද ආරම්භ කර අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතිනවා. පළමු අධ්‍යයන කණ්ඩායම ලෙස සිසුන් සබරගම වෛද්‍ය පීඨයේ සිසුන් 75 දෙනෙක්ද වයඹ වෛද්‍ය පීඨයේ සිසුන් 75 දෙනෙක්ද මේ වන විට අධ්‍යයන කටයුතු සිදු කරයි. සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඉදිකිරීමේ ව්‍යාප්තිය ඇස්තමේතුගත පිරිවැය රුපියල් මිලියන 9094ක් වෙන ඇමරිකන් ඩොලර් 50ක්. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයද මේ වන විට ආරම්භ කර ඇති අතර ඇස්තමේතුගත මුළු පිරිවැය මිලියන 3224ක් වෙනවා. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨයද කුවේට් ආධාර යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි අදහස් කරනවා. එහිදී දැන් 2017 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කර ලද රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහල් 12කින් සමන්විත නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කර තිබෙන අතර එහි ඉදිකිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ඒ ශිෂ්‍ය සංඛ්‍යාව 100කින් වැඩි වීමටත් නියමිතයි නියෝජ්‍ය කතානායකතුමනි. මෙම ව්‍යාපෘති අවසන් වන විට වෛද්‍ය අධ්‍යාපනය සඳහා වාර්ෂිකව බඳවා ගැනන ශිෂ්‍ය සංඛ්‍යාව 300කින් පමණ ඉහළ වනු ඇතැයි අපේක්ෂිතයි. ඒ වගේම 2016 වර්ෂයේ සිට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වර්ධනය සඳහා විශ්වවිද්‍යාල තුල සමසෞඛ්‍ය විද්‍යාපීඨ ආරම්භ කර තිබෙනවා. ඒ අතර මෙතෙක් එම පීඨවලින් පිට වී ඇති විද්‍යාර්ථීන් සංඛ්‍යාව 2016 වෙනකොට 601 දෙනෙකුයි, එවාගෙම 2017 වෙනකොට 741 දෙනෙකුයි ශිෂ්‍ය සංඛ්‍යාව හැටියට මේ අලුත් සමසෞඛ්‍ය විද්‍යාපීඨවලින් ශිෂ්‍යෝ දැන් ඇතුළත් වී
තිබෙනවා. විනාඩි 2ක් තියෙනවා. ඔබතුමාට විනාඩි 2ක් තියෙනවා තව.
ඔව්, ඒ වගේම තවත් වැදගත් ආයතනයක් තමයි අපේ ස්ලීට් කියන ආයතනය. විශේෂයෙන්ම ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳවත් අපි සඳහන් කළ යුතුයි. මේ ආයතනයේ සිසුන් සඳහාත් මහපොළ අරමුදලින් ලබා දෙන 1500 වෙනුවට ඒක 2500 වෙනකම් වැඩි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය ගිය සුමානේ තීරණය කර ඇත කියන පිළිබඳවත් මම මේ සඳහන් කළ යුතුයි නියෝජ්‍ය කතානායකතුමනි. මේ උසස් තාක්ෂණ ආයතන සංඛ්‍යාව හරහා අපි තියෙනවා එවැනි තාක්ෂණ මේ ආයතන සංඛ්‍යා 11ක්. ඒ වගේම උසස් තාක්ෂණ ආයතන අංශ සාකා තිබෙනවා 8ක්. ඔක්කොම එකතුව 19ක් තිබෙනවා. මේකේ බඳවාගත් ළමුන් සංඛ්‍යාව මේ වන විට 11,474 2018 වෙනකොට අපි බඳවාගෙන තිබෙන බවත් මම කියවුවා. මේක 2013 5000 වැනි සංඛ්‍යාවක් හිටපු තැන දැනට අපි 11,474 දෙනෙක් 2018 වෙනකොට අපි ඒ එවැනි ආයතනවලට දැන් ඇතුළත් කිරීමට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේකත් විශේෂ වශයෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා මේ පාඨමාලාවලට. මේ අපි දිවයින පුරාම මේ ආයතන කීපයක් දැන් පිටුවගෙන ඒ තුලිනුත් උසස් අධ්‍යාපනයේ වෙනස් තලයකට විශේෂම වෘත්තිමය සුදුසුකම් තියෙන අය හැටියට පුහුණු කිරීමේ ඒ කටයුත්තත් අපි ඉතාම සසල කරගෙන. ඒ වගේම ඉතාම කෙටියෙන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන තව ප්‍රශ්නයක් ඔබතුමාට අදාළ ප්‍රශ්නයක්. ඒ තමයි මේ නවකවදයේ ප්‍රශ්න.
ගරු මීට කලින් අසපු ලද ප්‍රශ්නයක් මා පිළිතුරු කතාවේදී බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඔබතුමාගේ අමාත්‍යංශය සහ UGC එක මගින් උපාධි ප්‍රදානය කිරීමේ බලතල ලබා දෙමින් ගැසට් කරනවා යනවා දිගටම ඔබතුමා පොරොන්දු වුණා ඒ පිළිබඳ වාර්තාවක් මගේ කලින් ප්‍රශ්න ඉදිරිපත් කරන බවට ඔබතුමා අද හවස ඉදිරිපත් කරනවද කියලා දැනගන්න කැමතියි. නැත්නම් එහුණොත් හොඳයි. මේවා කොහොමද කළේ? මොකද්ද ප්‍රොසීඩියර් එක? මොකද්ද ඇක්‍රිඩිටේෂන් ප්‍රොසෙස් එක?
පුළුවන් නම් මම ඉදිරිපත් කරන්න, නැත්නම් ලිඛිතව මේ අපි මේ අපේ මගේ බජට් ස්පීච් එකට ඇතුළත් කරන්න. මට මොකද මේ ජල සම්පාදනය පිළිබඳව පිළිතුරක් දෙන්න තියෙනවා මේ සවස් භාගයේදී. නමුත් මම පුළුවන් නම් ලිඛිතව ඒක මේ ගොනු කරලා Honorable Deputy, I know my time is up. I just want to say quickly about this issue of ragging in our university system. Now, this is a serious problem in our university system. We have taken note of it. The University Grants Commission has been constantly discussing this matter with the vice chancellors in several universities. There is this, we understand that almost 1,987 students have left after entering universities. And this is a very serious problem. And most of them because of this inhumane ragging in the university system. So now we have adopted the zero tolerance policy about ragging, and we are taking effective action to prevent this. But despite all the action that the UGC wishes to take, there is, of course, the entire power to prevent this happening is vested in the vice chancellors and the councils of all those universities. But we find that despite all the action that have been taken, still this very, very inhumane methods are being used to carry on ragging in the university. So we have we are going on adapting zero tolerance policy, but we wish to mention here that in this regard, particularly ragging and sexual and gender-based violence in the universities, we would like to say this: providing safe and conducive environment in the universities is essential for development of higher education. There is a national outcry to curb the menace of ragging and sexual and gender-based violence in state universities. UGC has taken a strategic lead to address gender inequalities and to prevent and minimize ragging and sexual and gender-based violence in state university with underlying principle, zero tolerance to ragging. And therefore, the major outcomes in 2018 were online ragging and sexual gender-based violence redress mechanism at the UGC with a 24-hour hotline has been provided. We have seen increasing number of affected students and staff accessing the complaint system now and visiting the center to make complaints confidentially with their parents and benefiting while perpetrators are receiving appropriate punishments. Emergency safety mobile app for emergency situations including ragging and sexual and gender-based violence was piloted and is being introduced. UGC database on ragging is being linked to databases at the universities. Policymakers, planners, administrators, and academia within the university system are being empowered to handle this. So there are a variety of actions they are taken. We are now conducting a major research study on the present status of incidents of ragging and sexual harassment in the state university system and strategies on combating them at the system level to feed into policy decisions of the UGC. High-powered task force to prevent and eliminate ragging with representatives from senior police officers, senior officers of the Attorney General's Department and university authorities responsible for student discipline. So this is a very important matter, Mr. Deputy Speaker. So this is an issue that our government will address with the earnest seriousness that needs to be devoted to this aspect in our university system. Thank you very much.
Thank you. Garu Mahinda Amarivira Mathuma, ඔබතුමාට විනාඩි 15යි.
Garu මූලාසනාරූඪ අපේ නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් වැදගත් අමාත්‍යංශයක් පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙන ගමන් උසස් අධ්‍යාපනය සහ ජල සම්පාදනයේ බාර අමාත්‍යවරයාගේ කතාවෙන් පස්සෙත් කතා කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ අපි මොනතරම් සංවර්ධනයක් සිදු වුණත් වැඩක් වෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමේ සංවර්ධනයක් ඒ වගේම ඉලක්කගත අරමුණු සපුරා ගන්න නොහැකි වුණා. මම පළවෙනියටම සඳහන් කරන්න කැමති අපේ අධ්‍යාපනයේ තිබෙන ඛේදවාචකය මම දකින්නේ අපේ ජාතික ප්‍රතිපත්තියක් තවම සකස් වෙලා නැහැ. මා දන්නා තරමේ හැමදාම ජාතික ප්‍රතිපත්ති පිළිබඳව කතා කරනවා. බන්දුල ගුණවර්ධන ඇමතුමත් ජාතික ප්‍රතිපත්තියක් කියලා එකක් වෙලාවක ඉදිරිපත් කරා. ඒ වගේම මීට පෙර ඉඳපු ඇමතිවරුත් ඉදිරිපත් කරා. නමුත් රටක ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් වුණොත් ආණ්ඩු වෙනස් වෙන්න කොට වෙනස් වෙන්නේ නැති ඇමතිවරු වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තියක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ජාතික ආණ්ඩුවකුත් තිබුණා. නමුත් අද වෙනකන් මම දන්න විදියට නිසි පරිදි අධ්‍යාපනයේට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒක තමයි මේ ඛේදවාචකයේ මුල. අධ්‍යාපනයේට වියදම් කරපු ගණන බිලියන ගණන් යදලා පෙන්වට වැඩක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලට ළමයි මෙච්චර ඇතුළත් කරා කියලා කිව්වට ප්‍රතිඵලය මේක කිව්වට ඇති වැඩක් වෙන්නේ නැහැ. අද ඒකේ ඛේදවාචකයේ තවත් පැහැදිලි දෙයක් තමයි අධ්‍යාපනය හදාරලා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා විශ්වවිද්‍යාලය දක්වා රජයේ වියදම් කළා. ඒ ඇයට යම් ශිෂ්‍යත්වයක් ලබා දීලා අරමුදල් වියදම් කළා. නිලැඳුම ඉඳලා ඔක්කොම දීලා විශ්වවිද්‍යාලයෙන් එළියට දැම්මම ඒ දරුවෝ අද පාරවල් ගානේ පිකටින් කරන්න වෙලා තියෙනවා රස්සා ඉල්ලගෙන. එහෙමනම් මේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ලොකු ගැටලුවක් තියෙනවා. අද ඒ පැත් අනිත් පැත්තෙන් බැලුවම රැකියාව වෙළඳපොළට විශාල ප්‍රමාණයක අවශ්‍යතාවය තියෙනවා. ඒවට රැකියාවලට කට්ටිය නැතුව මේගොල්ලෝ නිතරම දැන්වීම් දාන විදේශ රටවලින් ගේන්න අවසර ඉල්ලනවා. ඒ වගේම රජයේ ආයතනවල පුරප්පාඩු තාම පුරව ගන්න බැරි වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මට මතකයි කවදාවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාඩර් එක පිරෙන්නේ නැහැ. අනුමත කාර්ය මණ්ඩලයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයේ පිරෙන්නේ නැහැ. ඒ වගේ රාජ්‍ය ආයතන ගණනාවක විශාල ප්‍රමාණයක් ප්‍රධාන රැකියාවල පුරප්පාඩු තියෙනවා. නමුත් අපේ විශ්වවිද්‍යාල පද්ධතියට අපේ නොහැකි වෙලා තියෙනවා. අපේ අධ්‍යාපනයට නොහැකි වෙලා තියෙනවා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන දරුවෝ ටිකක් බිහි කරන්න. නැත්තම් නිකන් අපි විශ්වවිද්‍යාලයට එන ප්‍රමාණය වැඩි වුණා. මේ ආණ්ඩුව කාලේ ගිය ආණ්ඩුවට වඩා වැඩි. ඒක නිසා විශ්ව උපාධිධාරීන් වැඩි කියලා සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. අද අවශ්‍ය වෙන්නේ රැකියාව වෙළඳපොළ ඉලක්ක කරගත්තු දරුවන් පිරිසක් විශ්වවිද්‍යාලවලින් නික්මෙයි. දේශීය වෙළඳපොළ විතරක් නෙවෙයි විදේශ වෙළඳපොළේ විශාල රැකියාව ඉල්ලුමක් තියෙනවා. අපේ හෙදියන්ට අපේ කාර්මික ශේෂ්ත්‍රයේ අයට ඒ උපාධිධාරී අයට විශාල ඉල්ලුමක් විදේශ වෙළඳපොළේ තියෙනවා. ඩොලර් 2000ට වඩා පඩියක් ගන්න පුළුවන් රැකියාව තියෙනවා. අපි මොකද්ද කරන්නේ? අපේ රටේ අපි විදේශ වෙළඳපොළට යවන්නේ කාන්තාව ටික යවලා වහල් සේවය යොදවලා කීයක් හරි ගන්න එක තමයි අපි කරන්නේ. හැබැයි අර විදේශ වෙළඳපොළේ ඩොලර් 2000ට වැඩිය පඩි ගන්න රැකියාවලට යවන වැඩපිළිවෙලක් තියෙනවද කියන එක මම අහන්න කැමතියි. මේක හැම ඇමතිවරයම කතා කරාම කියනවා ඔව් මගේ වැඩපිළිවෙලක් තියෙනවා. දැක්මක් තියෙනවා. සල්ලි වෙන් කරනවා. බිලියන ගාණෙන් වෙන් කරනවා. වැඩියෙන් වෙන් කරනවා. නමුත් තවම අපිට මේ ආදායම ලබා ගන්න පුළුවන් කමක් නැති වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි කනගාටු වෙන්න ඕන. අපි සාක්ෂරතාවයෙන් ඉහළ ඉන්නවා. ආසියාවේ හොඳ තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ වුණත් රැකියාව නැති ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. විශාල මුදලක් අධ්‍යාපනය ලබා දීලා අධ්‍යාපනයට වෙන් කළා. එහෙමනම් මෙතන මේ අඩුපාඩුව සම්පූර්ණ කිරීම පළවෙනි වගකීම බවට මා සඳහන් කරන්න කැමති. ඒ වගේම තමයි අධ්‍යාපනයේ ඊළඟ තිබෙන ප්‍රශ්නය තමයි දැන් පාසල් දරුවන්ට පහුගිය දැන් මේ අයවැයලේ කෙනෙන් ටැබ් ලබා දීම සිදු කළා. මේ රටේ දරුවන්ට ටැබ් එකක් දීම ප්‍රශ්නයක් නෑ. නවීන තාක්ෂණයට IT පැත්තට යන්නේ ඒකේ අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි මේ යෝජනාව කැබිනට් එකට ආවම අපිත් ඒ වෙලාවක පොඩ්ඩක් පහු කළා හෙමින් කරමු කියලා. මොකද ඒකට හේතුව මේ ටැබ් ලබා දීමට විරුද්ධව නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ලබා දිය යුතු දේවල් තියෙනවා. තවම පාසල් වලට ඩෙස්පුටු නැති පාසල් තියෙනවා. ගොඩනැගිල්ලක් නැති පාසල් තියෙනවා. තකරම් මහලක් යට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබගේ දිස්ත්‍රික්කේ මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ දුෂ්කර ප්‍රදේශවල සෑම දිස්ත්‍රික්කයකම පාසල් කීයක් තියෙනවද තකරම් මහලවල් හදාගෙන? මේ තකරම් මහලේ මේ රස්නේ කාලේට ඉගෙන ගන්න පුළුවන්ද? මං අහන මේ ප්‍රශ්නේ උතුරේ ප්‍රශ්නේ නැද්ද? නැගෙනහිරේ ප්‍රශ්නේ නැද්ද? මට එක් කියන්න අපි ඒ මූලික දේ තවම දෙන්න බැරි වෙලා තියෙනවා. මේකට අපිට කියන්න පුළුවන් පළාත් සභාවේ කියලා. මේකට අපිට තව කාට හරි චෝදනා කරන්න පුළුවන්. අධ්‍යාපන එහෙම පළාත් සභාවේද මහා ආණ්ඩුවේද කියලා පැත්තකට වෙන්න බෑ.
ඔව් ඔබතුමගේ පොයින්ට් අවෝඩ් එක ගරු විජේකලා මන්ත්‍රීතුමනි.
ඒක මන්ත්‍රීතුමා කිව්වා උතුරු ඒකේ ප්‍රශ්නේ නැත්තේ කියලා. ඒගොල්ලෝ ආණ්ඩුව කාලේ කිසිම කරන්නේ නැහැ. අපි අපේ ආණ්ඩුව ඇවිල්ලා තමයි අවුරුදු 4 කොකම කරලා දුන්නා මේ උතුරු ඒකේ නැගිලි.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමේ.
ප්‍රශ්නයක් නැත්තම් සියලු ගොඩ නැගිලි හැදිලා නම් බොහොම සතුටුයි. ඒක ගිහිල්ලා කියන්නේ ජිනීව වලත්. ඒක අර TNA මන්ත්‍රීවරුන්ගේ කටින් කියන්න කියන්නේ. දැන් මම උතුරේ ජනතාවගෙන් අපි අහන්න යනවා මහේශ්වරන් මන්ත්‍රීතුමිය උතුරේ ජනතාවට අවශ්‍ය සියලු ගොඩ නැගිලි ලබා දීලාද කියලා. ලබා දීලා නැත්තම් ඒ පැත්තට එන එක ඉඩ දෙන්න එපා. උතුරේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන උතුරේ ජනතාවගෙන් මහේශ්වරන් මන්ත්‍රීතුමියට උතුරට එන්න ඉඩ දෙන්න එපා. එක తాවකාලික ගොඩ නැගිල්ලක් හරි තියෙනවනම් එතුමිය කියන විදිහට තට්ටු දෙකේ ගොඩ නැගිලි, තට්ටු තුනේ ගොඩ නැගිලි හදලා අංග සම්පූර්ණ වෙලා උතුරේ. එහෙමනම් හොඳයි. හැබැයි දකුණේ අපිට ඒ තත්ත්වේ නැහැ. අනිත් ප්‍රදේශවල ඒ තත්ත්වේ නැහැ. එමනම් මේ දෙමළ ජනතාවට අසාධාරණයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැනේ. උතුරේ සියලු ප්‍රශ්න විසඳිලානේ. එතුමිය ඒ සියලු ප්‍රශ්න විසඳලානේ. එනිසා අපි පැහැදිලිව දන්නවා මේ කතා කරන්නේ දේශපාලනේ කතා කරාට එතුමියට යන්න බෑ. බලන්න පුළුවන් ගියාම මොකද්ද වෙන්නේ කියලා. TN එකේ මන්ත්‍රීවරු කතා කරනකොට ඊළඟට කතා කරා උතුරේ ගොඩනැගිලි වල අවශ්‍යතාවය. TN එකේ මන්ත්‍රීවරු කතා කරනකොට කියයි උතුරේ ඉන්න මන්ත්‍රීවරු කියයි ඒවයි තියෙන අධ්‍යාපන පහසුකම් වල අඩුකම. පාසල් වල තාම ගුරුවරු නැහැ. පාසල් වලට අවශ්‍ය ගුරුවරු ටික තාම නැහැ. උතුරෙත් නැහැ, දකුණෙත් නැහැ. ඈත ප්‍රදේශවල පිටිසර පාසල් වලට ගුරුවරු ටික තාම දෙන්න බැරි වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය කරපු හොඳ වැඩ අපි හොඳයි කියනවා. ඒක හොඳ වැඩක් තමයි. ළඟම් පාසල් හොඳම පාසල් ව්‍යාපෘති. ඒකයි තාමත් හොඳ වැඩක්. ඒ වැඩේ පිළිබඳව අපේ ඇගැයීමක් තියෙනවා. ඒ වගේම අපි හොඳයි නරකයි දෙකම කියන්න පුරුදු වෙන්න ඕනේ. අපි මෙතන ඇවිල්ලා සුදුහුණු ගන්නවත්, එහෙම නැත්නම් අඩුපාඩු දකින්න විතරවත් අපි කැමැත්තක් නැහැ. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වෙලාවේ ආරම්භ කර ළඟම් පාසල හොඳම් පාසල යටතේ ලස්සන ගොඩනැගිලි ටිකක් ලබා දුන්නා. අපේ දිස්ත්‍රික්කවලටත් ඒක ගියා. ඒ වැඩවිලි පිළිවෙල තමයි ව්‍යාප්ත කරන්න ඕනේ. තාම හැබැයි සමහර අධ්‍යාපන ඇමතුමනි තියෙනවා පාසල්වල දෙමව්පියන් හදාගත්තු ගොඩනැගිලි වල ඉගෙන ගන්න පාසල්. ඒක ඔබතුමාගේ අමාත්‍යාංශයටද පළාත් සභාවටද කියන එක නෙමෙයි කාරණේ. අධ්‍යාපනයේ දරුවන්ගේ අයිතිය. මේ අයිතිය ලැබිලා නැහැ. අද නගරයට ලැබෙන පහසුකම් ගමට ලැබිය යුතු වෙනවා. එතකොට තමයි ගමේ පාසල දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි නගරේ පාසලට යන්න බස් සේවාවන් ලබා දීම නෙමෙයි වැදගත් වෙන්නේ. නගරේ පාසල වලට වෑන් සේවා යන්න පහසුකම් ලබා දීම නෙමෙයි වැදගත් වෙන්නේ. පාසල ළමුන් ඇතුළත් කරනකොට ඔක්කොම ළඟ සියලු දෙනාගේ පදිංචිය ආසන්න වශයෙන්. හැබැයි ළමයි ටික ඇතුළත් කරාට පස්සේ ඔක්කොම පාසල් වාහන සේවා පටන් ගන්න. ඒ වෙන්නේ කිලෝමීටර් 40 50 ඉඳලා. මොකද්ද මේ වැඩේ? දුප්පත් මිනිස්සයාගේ ළඟම පාසලේ ජනප්‍රිය පාසල ආසන්නේ ළමයට ඒ පාසල නැති වෙනවා. වෙනත් කට්ටිය ව්‍යාජ ලිපි ව්‍යාජ විදියට මේක ක්‍රියාත්මක වෙනවා. මේක මං මේ එක කෙනෙකුට චෝදනා කරනෝ නෙවෙයි. මේක කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒකට අපි විසඳුම් ලබා දෙන්න ඕන. ඒකට අපි විසඳුම් ලබා දෙන්න ඕන. නැත්නම් අපිට අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන ඒ වෙනස ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මම තව කාරණයක් සඳහන් කරන්න කැමති. විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න, විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ අද බරපතල විදියට තියෙනවා. පාසල් ගණනාව, පාසලේ දියුණුව රඳාපවතින විදුහල්පතිවරයාගේ දක්ෂතාවය මත මට ඒක පැහැදිලිව උදාහරණ සහිතව කියන්න පුළුවන්. මොන තරම් ගොඩනැගිලි මොන තරම් පහසුකම් දුන්නත් වැඩක් වෙන්නේ නැහැ හොඳ දක්ෂ විදුහල්පතිවරයෙක් නැත්තම්. මොන පහසුකම් නැති වුණත් විදුහල්පතිවරයා දක්ෂ නම් ඒ පාසලේ ප්‍රතිඵලත් හොඳයි, විනයත් හොඳයි, ඒ පාසලට ළමුන් ඇතුළත් කරගන්න කැමැත්තක් දක්වනවා. මට මගේ දිස්ත්‍රික්කෙම මේ වගේ උදාහරණ රාශියක් කියන්න පුළුවන්. සමහර පාසල්වලට යන්න පහසුකමක් නැති ඈත දුෂ්කර පාසල් විදුහල්පතිවරු ඉතාමත් හොඳ තත්ත්වෙන් ගෙනියන. ඔබතුමා හදන්න වැඩපුළක් ඒ වගේ විදුහල්පතිවරු හඳුනගෙන ඒ අයගේ ඇගැයීමකට ලක් කරන්න. ඒ වගේ දුෂ්කර පාසල්, ඒ වගේම විදේශ ශිෂ්‍යත්ව එනකොට ඒ විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දෙන්න. එතකොට මේ අය තවත් ධෛර්යමත් වෙයි. අනිත් අයටත් ඒ අවස්ථාව ලබා දෙන්න, දරුවන්ට මේ පාප කර්මෙට මූණ දෙන්න සිද්ධ වෙන හොඳ විදුහල්පතිවරයෙක් නැති වුණොත්. ඒ වගේම තමයි අධ්‍යාපන ඇමතුමත් ඉන්න වෙලාවේ මම සඳහන් කරන්න කැමතියි. මම දැක්ක ඊයේ පෙරේදා අග්‍රාමාත්‍යතුමත් මගේ මතකෙ හැටියට ගිහිල්ලා සම්මානයක් දුන්න හොඳම ව්‍යවසායකයෙකුට. කාටද මේ දුන්නේ? පත්තර පිට පුරවලා තිබුණා. මේ රටේ ඉන්න ටියුෂන් ගුරුවරයෙකුට.
මෙරට ඉන්න ටියුෂන් ගුරුවරයෙකුට අග්‍රාමාත්‍යතුමායි අමාත්‍යවරු ඔක්කොම ගිහිල්ලා සම්මාන දීලා ඒක රූපවාහිනීවල රජයේ රූපවාහිනීවල ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරා. හොඳම ව්‍යවසායකයා. මොකද්ද? ටියුෂන් පන්ති ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මොකද්ද එතන ඇතිවෙච්ච තත්ත්වය? ඒ ගුරුවරයාගෙන් මේ රටට සේවයක් වුණාද? අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන කඩාවැටීම නේද ඒක පිළිඹුවෙන්නේ? ඒ කියන්නේ ටියුෂන් ගුරුවරයෙක් රටේ හොඳම සම්මාන ඇගෙීමකට පත් වෙනවන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන උත්සවයක අපේ අධ්‍යාපනයේ ඛේදවාචකය එතන. පාසලක උගන්වපු ගුරුවරයෙකුට දෙමු. හොඳම ප්‍රතිඵල අරන් දෙන ගුරුවරයෙකුට දෙමු දුෂ්කර පාසලක. ඒ සම්මාන
ගරු ඇමතුම.
ගරු ඇමතුමා මේ හොඳම ව්‍යවසායකයා තෝරන්නේ අගමැතිතුමා
තමයි.
ඒක තෝරන්නේ ව්‍යවසායක ඒ කණ්ඩායම තෝරන්නේ. ඉතින් මම දන්නේ ඊට පස්සේ මේ ඔබතුමා වුණත් ඇමතිවරයා ඉන්න කාලේ මේ කවුරු හරි කණ්ඩායමක් තෝරපුවාම ඒ යම් යම් ක්‍රමවේද අනුව තෝරන්නේ නැති
එකද? මම මේ තේරීම ගැන නෙමෙයි කියන්නේ. මේ ගරු මේ ඇමතුමනේ රජයේ රූපවාහිනීවල රජයේ පුවත්පත්වල පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මම මේ ඒ ගුරුවරයා මම හැට දැකලත් නැහැ. ඒ ගුරුවරයා දක්ෂ නම් ඒක මට ප්‍රශ්නෙකුත් නෙමෙයි. හැබැයි ඒ ගුරුවරයාගෙන් මේ දුෂ්කර පලාතක දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන්ද? මේ සමහර ටියුෂන් ගුරුවරු හැට දකින්නේ නැහැ දරුවෝ. තට්ටු 3යි 4යි ගොඩ නැගිල්ල. එක තට්ටුවක උගන්වනවා. අනිත් කට්ටිය ස්ක්‍රීන් එකෙන් දකින්න. ඉතින් මං කියන්නේ එතකොට මේ අධ්‍යාපනයේ අපිගම හොඳ ප්‍රතිඵලත් අරන් දෙනවා ඇති. දක්ෂතාවයක් ඇති. සමහරලාට ඊළඟට එන ප්‍රශ්නේ විභාගේ ප්‍රතිඵලත් ඒ ගුරුවරු දන්නව ඇති. හැබැයි එතකොට ගමේ ඉන්න දරුවට ඒක යහපතක් වෙනවද? රටට මොකක්ද ඇති වෙච්ච යහපත? ඒකේ රටට වාසියක් වුණාද? අඩුගානේ අපේ බදු ආදායමට හරියට මේව එකතු වෙනවද? හොයලා බලන්න. ගම්වලත් ටියුෂන් තියෙනවා. ඒ අය ගිහිල්ලා කැපවීමක් කරනවා. මං කියන්නේ ඒ අය මේ ටියුෂන් තහනම් කරන්න කියන මතේ ඉන්න කෙනෙක් නේ මම. අද අධ්‍යාපනයේ තරඟය ඇති වෙලා තියෙනවා. හැබැයි අපේ අධ්‍යාපනයේ තියෙන ඛේද වාචකය මං හිතන්නේ නැහැ ලෝකේ කිසිම රටක එහෙම ටියුෂන් ගුරුවරුන්ට සම්මාන දෙන්න රටේ ප්‍රධාන පුරවැසියන් සම්බන්ධ වෙයි කිය. මං ඒකයි කියන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රය පිළිබඳවත් අදහස් කීපයක් කියන්න අවශ්‍යයි. මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. වෙලාවත් සීමිත බව දන්නවා. අද විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ට විශාල පඩි වැඩිවීමක් කරා. ඒක හොඳයි. නැත්නම් ඒ විදේශ රටවල්වල යන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාට සැලකුවද මට්ටමක වැටුප් තලයකට පීඨවල තියෙනවා. හැබැයි පහළ මට්ටම්වල ඉන්න අනිත් අයට ඒ වාසිය ලැබෙන්නේ නැtei කියන චෝදනාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව උසස් අධ්‍යාපන ඇමතුමා හොයලා මේ වැටුප් විෂමතාවයක් ඇති නොවෙන්න ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරා. ඒ වගේම තව එකක් තමයි මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට දහම් පාසල් අධ්‍යාපනය. දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. මේ දහම් පාසල් වල එකක් තමයි කාරණා දෙකක් මම කියනවා. ඉරිදා දිනය සහ පෝය දිනය දහම් පාසල් පවත්වන එක සාධාරණද කියන එක පිළිබඳව නැවත කල්පනා කරලා බලන්න.
ඔබතුමාට විනාඩියක් තියෙනවා.
හරි. මම විනාඩි දෙකක් විතර ගන්නවා. මම ඔබතුමාට කාලය කළමනාකරණය කියලා දෙන්නම් වෙනත් මන්ත්‍රීවරයෙක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉරිදා දිනය සහ ඉරිදා උදේවරුවත් ඒ වගේම පෝය දිනේ ටියුෂන් පන්ති පැවැත්වීම නතර කිරීමේ වැඩපිළිලක් අනිවාර්යම ක්‍රියාත්මක වෙන්නෝ. පෝය දවස තියෙන්නේ පෝය දවස වෙන් කරන්නේ දරුවන්ට පන්සලට යන්න. අනිත් අයට පන්සලට යන්න. නමුත් පන්සලට යන්නේ ඒක බල කරන්න බැරි බව අපි දන්නවා. අම් වශයෙන් ඒක වෙන් කරලා තියන්නේ ඒ පිළිබඳව ලොකු කතාබහක් තියෙනවා. ලොකු ඉල්ලීමක් තියෙනවා. අඩුම් වශයෙන් ඉරිදා උදේ වරුව හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, නැත්නම් මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්. ඒ ඇයට ඒ උදේ වරුව ඒ අධ්‍යාපනයේ ආගමක් ඉගෙන ගැනීමේ වැදගත්කම තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ දහම් පාසල්වල ගුරුවරුන්ට අඩු ගානේ ඒ ඇයට නිලැඳුමක් සාධාරණ දීමනක් සබන් ටික අඩු ගානේ ටික සෝද ගන්න. ඒ වගේම ඇගයීමක් ඒ වෙනුවෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා කටයුතු කරන්න. ඒ අය ලොකු ස්වේච්ඡාවෙන් ඒ අධ්‍යාපනය ලබා දෙන ඒ පිළිබඳව ඇගෙීමක් කරන්න කියන ඉල්ලීම මම මේක අවස්ථාවේ කරනවා. ඒ වගේම තමයි පෙරපාසල් අධ්‍යාපනය. දැන් නගරබද පෙරපාසල් අධ්‍යාපනයේ ගැටලුවක් නෑ. දැන් මේක ඇත්තටම පළවෙනි වසරටත් ඉස්සෙල්ලා පෙරපාසලකුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පටන් ගත්තත් වැරද්දක් නෑ වගේ. හැම දරුවෙක්ම යනවා පෙරපාසලට. අපේ කාලේ ඔක තිබුණේ නෑ. නමුත් දැන් ඒක අත්‍යවශ්‍ය වෙලා තියෙන නිසා මේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කරන්, ඒ වගේම දුෂ්කර පෙරපාසල් වලට යම් ආධාරයක් පහසුකමක් රජයෙන් ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් මේ අවස්ථාවේ කරන්නට කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මේ ගුරුවරුන්ට දඬුවම් දෙන්න තිබෙන අයිතිය. දැන් මේක හරි ප්‍රශ්නයක්. දැන් පහුගිය දවස්වල ගුරුවරියක් මම දැක්ක හිරගෙදරටත් නියම වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද වැරද්ද කියන එක. හැබැයි අවුරුදු දෙකක් හිරගෙදරට නියම වෙලා තියෙනවා. අධිකරණයෙන් තීන්දුව කළා තියෙනවා. යම් විදියක ගුරුවරු තීන්දුව කරොත් ළමයින්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා බලන්න පුළුවන් ඊළඟට ළමයි ඉන්නේ කොහෙද කියලා. අපි ඉන්න කාලේ අපිට දඬුවම් දුන්නා. මේ ඉන්න ඔබතුමාලටත් ඒ දඬුවම් ලැබුණා. හැබැයි ගුරුවරයෙක් වෛරයෙන් ක්‍රෝධයෙන් නෙමෙයි කටයුත්ත කරන්නේ. එහෙම කෙනෙක් ඒ වගේ කරනවා නම් ඒකට දඬුවමක් දෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. දඬුමු ගුරු වලින් ගහන ගුරුවරු, කන පැලෙන්න ගහන ගුරුවරු ඉන්නවනම් එයාට ඒක දඬුවමක් දීම නැවැත්වීම ගැටලුවක් නෙමෙයි. හැබැයි වැරද්දක් කරාම දරුවෙකුට සුළු දඬුවමක් දීමේ අයිතිය ඒ ගුරුවරයාට තියෙන්න ඕනේ. ඒ විදුහල්පතිතුමාට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් විනයක් නැතුව පාසල් හදා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නෝ දරුවෝ ටික ඉන්නේ පාසලේ නෙමෙයි. එහා පැත්තේ කඩපිලේ ගිහිල්ලා ඉඳීවි. ඒගොල්ල පාසලේ අධ්‍යාපනය ලැබෙන එකක් නැහැ. ඒ නිසා මම හිතනවා නැවත මේ පිළිබඳව කල්පනා කරන්න ඕනේ. දඬුවම් දෙන්න අවසරය ලබා දීම නෙමෙයි. හැබැයි අපි යම් ආකාරයක දඬුවමක් ලබා දීමේ නිදහස දෙමව්පියොත් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕන. ගුරුවරුන්ටත් ඒ වගේම විදුහල්පතිවරුන්ටත් ඒ අයිතිය ලබා දෙන්න ඕනේ කියන මතය තමයි මම නම් ඉන්නේ. ඉතින් මම මීට වැඩිය කතා කරන්නේ නැහැ. මම අධ්‍යාපන ඇමතුමාගේ හොඳ කටයුතුත් යම් ප්‍රමාණයක් කිව්වා. එතුමාගේ ඒ වගේම අඩුපාඩු පෙන්නලා දීම තමයි විරුද්ධ පක්ෂයේ අපේ යුතුකම. නිසා නැවතත් ඉල්ලන්නේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබන්න, ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවාට රැකියාවක්, උසස් පෙළ අවසාන වෙන දරුවාට රැකියාවක්, පාසල් අධ්‍යාපනය නිම වෙන සාමාන්‍ය පෙළින් නිම වෙන දරුවාට හොඳ වෘත්තීය පුහුණුවක් ලබා ගන්න අවස්ථාව දෙන්න, අදේ ශේෂ්ඨයේ තියෙන පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපත්තියක් තුලින් වැඩපිළිවෙළක් මෙහෙවන්නේ කියන ඉල්ලීම කරමින් අපේ හකීම් මැමතුමාට අවසාන වශයෙන් තව එකක් කියනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නෙටත් ඔබතුමා ටිකක් මැදිහත් වෙන්න. කටුවන කිරම ජල යෝජනා ක්‍රමය ඇතුළු ජල යෝජනා ක්‍රම කීපයක් පරක් වෙලා තියෙනවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. ඒවටත් ඔබතුමාගේ උදව්ව දෙන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. හරි බොහොම සුබ.
ඒක අර ඒ පටක් කරා තියෙන අනිත් ඒවා. ඉතින් අපි ජින් නිල් වල හැරොම් ව්‍යාපාරය ගත්තොත් තමයි ඔක්කොටම හොඳට
ඇත්ත. මම ඒක පිළිගන්න මම
ඒක තීරණයක් ගන්න.
මම මගේ අයවැය කතාවෙදිත් ඒක කිව්වා. ඒක තමයි අත්‍යවශ්‍ය දේ හම්බන්තොට ජල ප්‍රශ්නේ විසඳීම.
බොහොම ස්තුතියි.